ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
අන්තර්ජාලය කියන්නේ අපි හැම දෙනාටම වගේ මේ වෙද්දි නැතුවම බැරි ජීවිතයේ අංගයක් බවට පත් වෙලා තිබෙන දෙයක්. ඉතින් අදට යෙදිලා තිබෙන අන්තර්ජාල ආරක්ෂක දිනයට සමගාමීව අපි හිතුවා අන්තර්ජාලය ඔස්සේ දරුවන්ට මුහුණ දීමට වන සයිබර් ත්‍රෙට්ස් නැත්නම් සයිබර් තර්ජන මොනවද සහ එමගින් දරුවන් ආරක්ෂා කරගන්නේ කෙසේද යන කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන. මේ සඳහා අද දවසේදී SBS සිංහල සේවයත් සමග වික්ටෝරියා ප්‍රාන්තයෙන් සම්බන්ධ වෙලා සිටිනවා සයිබර් ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන උපදේශකයෙකු වශයෙන් සේවය කරන තරිඳු එදිරිසිංහ. අයබෝන් කියලා ඔබ පිළිගන්නවා තරිඳු අපගේ SBS සිංහල සේවයට.
අයබෝන් නිපුණ.
හොඳයි තරිඳු, එහෙමනම් අපි මේ අන්තර්ජාලය ඔස්සේ ප්‍රධාන වශයෙන්ම දරුවන්ට මුහුණ දීමට වන සයිබර් ත්‍රෙට්ස් නැත්නම් සයිබර් තර්ජන මොනවද කියන කාරණාවත් එක්කම අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
ඕ නිපුණ, මේක ගොඩක්ම කාලීන මාතෘකාවක්. මොකද මේ ලෝකයේ පවතින වසංගත තත්ත්වයක් එක්ක අපි දන්නවා ගොඩක්ම දරුවන් දැන් අධ්‍යාපනය ලබන්නේ දුරස්ථ අධ්‍යාපන ක්‍රම මගින් අන්තර්ජාලය ඔස්සේ. ඒ හින්දා ඉතාම වැදගත් අපි දෙමව්පියන් වශයෙන් මේ දරුවන්ට මුහුණ දීමට සිදු වෙලා තියෙන සයිබර් තර්ජන පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. මේකෙදි මුලින්ම අපි අවධානය යොමු කරමු සයිබර් බුලීන්, එහෙම නැත්නම් සයිබර් අවකාශය ඔස්සේ සිදුවන හිංසනය. උදාහරණයක් වශයෙන් අපි පාසලක් ගත්තොත් සමවයස් මිතුරු කාණ්ඩයක් ඒගොල්ලෝ අතර යම් කිසි දුර්වලතා, උදාහරණයක් වශයෙන් සමහර ළමයින්ට තියෙන්න පුළුවන් ඩිසේබිලිටිස්, මේවාට අනිත් ළමයින් සිනාසෙන්න පුළුවන්. ඒ ඔස්සේ විශාල මානසික බලපෑමක් වෙන්න පුළුවන් දරුවන්ට. 2018 දී enough.org කියන වෙබ් අඩවිය පැවැත්වුවා සමීක්ෂණයක්. එහිදී 47%ක් බාල දරුවන් මේ සයිබර් බුලීන් තත්ත්වයට ගොදුරු වෙලා තියෙනවා කියලා අනාවරණය වෙලා තියෙනවා. මේකෙදි ප්‍රධාන වශයෙන්ම වෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ මං කිව්වා වගේ දරුවන්ගේ අඩුපාඩු දුර්වලතා උලුප්පා දක්වමින් ඔවුන්ව අපකීර්තියට, එහෙම නැත්නම් අපහසුතාවයකට පත් කිරීම තමයි. මේකෙදි විශාල වශයෙන් දරුවන් මානසික පීඩනයකට ලක් වෙන්න පුළුවන්. ඒක අනාගතයේදී ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට බාධා පමුණුවන්න පුළුවන්. ඊට පස්සේ අපි අවධානය යොමු කරු මේ සයිබර් ප්‍රෙඩේටර්ස්, එහෙම නැත්නම් විවිධ විකෘති මානසිකත්වයන්, එහෙම නැත්නම් ලිංගික ආශාවන් සහිත පුද්ගලයන් සිටින්න පුළුවන් මේ සමාජයේ. ඔවුන් දරුවන්ව ගොදුරු කර ගැනීමට මාන බලමින් ඉන්න පුළුවන්. මේ අන්තර්ජාලය කියන්නේ ඔවුන්ට ඒ සඳහා යොදා ගන්න පුළුවන් එක් මාධ්‍යයක්. ඉතින් සමහර සිද්ධි වාර්තා වෙනවා දරුවන්ව පැහැර ගැනීමට ලක් වෙලා, ඊට පස්සේ ඔවුන්ව අපයෝජනයට ලක් කරපු අවස්ථා වාර්තා වෙනවා. සමහර විකෘත මානසිකත්වයන් සහිත පුද්ගලයන් ඉන්නවා, ඔවුන් දරුවන්ගේ විවිධ ක්‍රියාකාරකම් නැරඹීම් පුරුද්දක් කරගෙන තිබෙනවා. උදාහරණයක් වශයෙන් ළමයින් එකතු වෙන තැන්වල මේ පුද්ගලයන් නිරන්තර සැරිසරනවා දකින්න පුළුවන්. දැන් මේ අන්තර්ජාලය ඔස්සේ ඔවුන් වෙබ් කැමරා, එහෙම නැත්නම් පරිගණකවල හෝ ස්මාර්ට් ජංගම දුරකථනවල තිබෙන කැමරා උපයෝගී කරගැනීමෙන් දරුවන් නැරඹා ගැනීම පුරුද්දක් කරගෙන තිබෙන අවස්ථා බහුලව වාර්තා වෙනවා. මේ සයිබර් ප්‍රෙඩේටර්ස් ලා තවත් දෙයක් කරන්න පුළුවන්, දරුවන්ව මත්ද්‍රව්‍ය වලට යොමු කර ගැනීම අවස්ථා බහුලව වාර්තා වෙනවා. තවත් දෙයක් තමයි දරුවන් ගොඩක්ම ඇබ්බැහි වීම වලට ලක් වෙනවා. උදාහරණයක් විදිහට මේ ගේම්ස්, පරිගණක ක්‍රීඩා වල යොමු වීමට 2008 දී තායිලන්තයෙන් වාර්තා වෙනවා මිනී මැරිම. ඒකෙදි එක් දරුවෙක් දරුණු වශයෙන්ම මේ ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ කියන පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට යොමු වෙලා ඒකට ඇබ්බැහි වෙලා ඊට පස්සේ ඔය දරුවා ගමන් කරලා කුලී රථයක, ඒකෙදි ඔහුට මගදී පිහියනුමකින් ඒ පුද්ගල ඝාතනයක් සිදු වෙලා තිබෙනවා තායිලන්තයේදී. ඒ වගේම 2005 ඇමරිකාවේ වාර්තා වෙනවා තවත් එක් සිද්ධියක්. ඒ හා සමානවම මේ පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට යොමු වුණ ඇබ්බැහි වූ දරුවෙක් පොලිස් නිලධාරීන් දෙන්නෙක්ව ඝාතනය කරපු අවස්ථාවක් වාර්තා වෙනවා. මේ විදිහට ගොඩක්ම ඇබ්බැහි වීම වලට දරුවන් යොමු වෙන්න පුළුවන් මේ අන්තර්ජාලය ඔස්සේ තිබෙන විවිධ අවස්ථා අනුව. තවත් උදාහරණයක් තමයි බ්ලූ වේල් චැලෙන්ජ් කියන 2016 දී වාර්තා වුණ පරිගණක ක්‍රීඩාව. මේකෙදී උනේ ඒක අභියෝගයේ බාර ගන්නා පුද්ගලෙක්ට දවස් 50ක් ඇතුළත විවිධ ක්‍රියාකාරකම් කිරීමට සලස්වනවා. ඒ ක්‍රියාකාරකම් බොහොම සරලව පටන් ගන්නෙ. පළවෙනි දවසේ ඔබට තියෙන්නේ ඔබ ශරීරයේ යම්කිසි හානියක් කරගෙන, අපි හිතමු පොඩි කැපීමක් දාගෙන ලේ එන පින්තූරයක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන්න සැලැස්වීම. ඒ වගේ විවිධාකාර වූ අභියෝගයන් ඔබට ලැබෙනවා. ඒක දවස් 50 වෙනකොට ඔබ තදින්ම අබ්බැහි වෙනවා ඒකට. අන්තිම අභියෝගය තමයි ජීවිතය නසා ගැනීම. ඒකෙදි දරුවන් සහ අනිත් පුද්ගලයන් 130 දිනෙන් ජීවිතය හානි කරගෙන තිබෙනවා. ඉතින් දෙමව්පියන් වශයෙන් ඉතාම වැදගත් ඔබ මේ වගේ දේවල් පිළිබඳව දැනුවත් වීම. අනිත් දේ තමයි දරුවන්ට දැනුම ලබා දෙන්න ඕන අපි මොන වගේ දත්තද ඔබ අන්තර්ජාලය ඔස්සේ බෙදා හරින්නේ කියලා. උදාහරණයක් වශයෙන් ඔබේ නම, නිවස, ඊට පස්සේ ඔබේ ඡායාරූප, දුරකථන අංක, ඊට පස්සේ දරුවන්ගේ පාසලේ තොරතුරු, දරුවන් යෙදෙන බාහිර ක්‍රියාකාරකම්, උදාහරණයක් විදිහට දරුවන් පාසලෙන් පසු නැවතී ක්‍රීඩා අවස්ථා සඳහා යොමු වෙන්න පුළුවන්, ඒ වගේ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ඔබගේ දරුවන් බෙදා හරිනවා නම් ඒවා අනිත් පුද්ගලයන්ගේ අතට පත් වෙලා ඔවුන් ඔබේ දරුවාව නිරීක්ෂණය කරන්න හෝ ඔබේ දරුවාව විවිධ පෙළඹවීම් වලට යොදා ගැනීමට පුළුවන්. අනිත් දේ තමයි අපි ගොඩක් විට කතා කරනවා අන්තර්ජාලයේ ඔබ ආරක්ෂා සහිතව සැරිසරනවා නම් ඔබේ රහස්‍ය තොරතුරු, උදාහරණයක් තමයි ඔබේ ක්‍රෙඩිට් කාඩ් පත් තොරතුරු, ඒ වගේ දේවල් ඔබ දැනුවත් විවිධ වෙබ් අඩවි වලට ඒවා නොදී සිටීමට, නමුත් ඔබේ දරුවන් ඒ සඳහා ඔබ ලෑස්ති කළ යුතුයි. මොකද ඔබ ආරක්ෂා වීමේ ක්‍රම දැනගෙන සිටියත් දරුවාව කවුරු හරි පෙළඹවන්න පුළුවන්. ඔබගේ ක්‍රෙඩිට් කාඩ් පත් හෝ ඔබගේ බැංකු ගිණුම් වගේ රහස්‍ය තොරතුරු දරුවා හරහා ලබා ගැනීමට, ඒ සඳහා ඒ පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබා දීමත් ඉතා වැදගත්. අනිත් දේ තමයි ෆිෂින් කියන්නේ. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් හෝ ආයතනයකට මුවාවෙන් පෙනී සිටින කරනු ලබන ක්‍රියාකාරකම්. උදාහරණයක් වශයෙන් අපි හිතමු පාසලේදී ඔබේ දරුවාට ක්‍රියාකාරකමක් දෙනවා. ඒකෙදි අපි හිතමු පාසලේ ගුරුවරයා දරුවා සමග හුවමාරු කරගන්නවා අදහස් අන්තර්ජාලය ඔස්සේ. ඊමේල් හරහා වෙන්න පුළුවන්, යම් කිසි වෙබ් අඩවියක් හරහා වෙන්න පුළුවන්. එතකොට අර අපි කලින් කිව්වා වගේ ප්‍රෙඩේටර් කෙනෙක්ට පුළුවන් ගුරුවරයා වගේ පෙනී සිටලා ඔහුට පැවරුමක් මුවාවෙන් දත්ත සොරකම් කිරීමකට දරුවාව යොමු කිරීමට. එහෙම නැත්නම් දරුවාට ඊමේල් එන්න පුළුවන් මේ විදිහට. දරුවාට යම්කිසි වෙබ් අඩවිවල ලින්ක් එන්න පුළුවන්. දරුවා ඒ වෙබ් අඩවිවලට ගිහිල්ලා ඊට පස්සේ පුද්ගලික දත්ත ඡායාරූප ඇතුළු කරන්න පුළුවන් ඒ වගේ වෙබ් අඩවිවලට. එතකොට දරුවාට අවබෝධය දෙන්න ඕනේ මේ වගේ ෆිෂින් කියන තත්ත්වයට මුහුණ දීමට. අනිත් දේ තමයි මේ ස්කෑම්ස්, එහෙම නැත්නම් කූට උපක්‍රම වලට ළමයින් හසු කර ගැනීමට. ඒකෙදිත් අපි හිතමු ඔබේ දරුවාට විද්‍යුත් තැපැල් ඔස්සේ එනවා ඔබේ දරුවා ආස කරන දෙයක්, අපි හිතමු පරිගණක ක්‍රීඩාවක්. එතකොට ඒක ක්‍රීඩා කිරීමේදී දරුවාගෙන් අහනවා ක්‍රෙඩිට් කාඩ් තොරතුරු. ඉතින් දරුවා මේ පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට ඇති ආසාවට ඔබගේ ක්‍රෙඩිට් කාඩ් එක අරගෙන ඒ දත්ත ඇතුළත් කරන්න පුළුවන් වෙබ්සයිට් එකට. මේ විවිධ උපක්‍රම වලින් ඔබගේ හෝ දරුවාගේ පුද්ගලික තොරතුරු විවිධ පුද්ගලයන් අතර පත් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි මේ මැල්වෙයා, එහෙම නැත්නම් හානිකර පරිගණක යෙදුම් ඔබගේ පරිගණකයට, එහෙම නැත්නම් ජංගම දුරකථනයට ඇතුල් වෙලා ඔබගේ පරිගණකයේ පාලනය නතු කරගන්න පුළුවන්, තවත් කෙනෙක්ට පුළුවන් ඒ ඔස්සේ ඔබගේ කැමරාව ක්‍රියාත්මක කරලා ඔබව හෝ දරුවාව නැරඹීමට, එහෙම නැත්නම් පරිගණක ඇති දත්ත සොරා ගැනීමට ඒ පිළිබඳ අවබෝධයක් ලබා දීමත් වැදගත්. අනිත් දේ තමයි දරුවන් අන්තර්ජාලය භාවිතා කරනකොට ඔවුන් මොන වගේ තොරතුරුද ඒකෙදි බෙදා හරින්නේ කියන දේ ඉතා වැදගත්. උදාහරණයක් විදිහට අනාගතයේදී ඔවුන්ට විශාල අපකීර්තියක් ලබා දෙන තොරතුරක් අන්තර්ජාලයට මුදාහැරුණොත් ඔවුන්ගේ අනාගතය අඳුරීමට ඉඩ තිබෙනවා. උදාහරණයක් තමයි අපි හිතමු දරුවෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. සමහරට ඒ දරුවා ඇත්තටම මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන්න පුළුවන්, නමුත් මිතුරු කාණ්ඩෙන් එල්ලවන පීඩනය හමුවේ ඔහු ඒ වගේ දෙයක් කරමින් අපි හිතමු ඡායාරූපගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනවා. මේ දේවල් ඔස්සේ අපි හිතමු දරුවන්ට පාසලෙන් නිරපා හැරීමකට වුවත් ලක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි හිතමු ඒ ළමයාගේ අනාගතයේදී තව පාසලකට ඇතුළිවීමේදී වුණත් ඒ තොරතුරු බලපානවා. අපි හිතමු ඊට පස්සේ අනාගතයේදී ඒ දරුවා රැකියාවකට යනවා නම් නැත්නම් උසස් අධ්‍යාපනයට යොමු වෙනවා නම් ඒකෙදී අර අන්තර්ජාලයට මුදා හැරලා තියෙන දේවල් බලපාන්න පුළුවන්. එම නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කිරීම ඉතා වැදගත්. අනිත් දේ තමයි මේ වෛරය පතුරවන අදහස්. එහෙම නැත්නම් අපි කියනවා හේට් ස්පීච් කියලා. ඊට පස්සේ වර්ගවාදී මත රේසිස්ට් කමෙන්ට්ස්, රිලිජියස් හෝ එක්ස්ට්‍රීමිස්ට් කමෙන්ට්ස්, ඒ කියන්නේ ආගමික හෝ අන්තවාදී මත පතුරවා හැරීමත් වැළකෙන්න ඕන දෙයක්. මොකද ඒ වලින් දරුවන්ගේ අනාගතයට යම්කිසි බලමෑමක් ඇති වෙන්න පුළුවන්. ඔය දේවල් තමයි මට මූලික වශයෙන්ම අවධානය යොමු කරන්න ඕන නිපුණ ළමයින්ට අද කාලේ මුහුදුන දීමට වෙලා තියෙන සයිබර් තර්ජන විදිහට.
ඔව්, අපි දරුවන්ට මුහුණ දීමට වන සයිබර් ත්‍රෙට්ස් පිළිබඳව සාකච්ඡා කරා. අපි කැමති ඔබෙන් දැනගන්න තරින් දැන් තමන්ගේ දරුවා මේ යම් හේකින් මෙවැනි තත්වයකට මුහුණ දී තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් දෙමාපියන්ට දැන ගැනීමට හැකි පූර්ව ලක්ෂණ තියෙනවද කියන කාරණාවත්.
ඔව්, මේකේදී අපි දරුවන් සමග ඉතා සමීප සම්බන්ධතාවයක් පැවැත්වීම ඉතා වැදගත්. මොකද අපි දැනගන්න ඕන දරුවාගේ සාමාන්‍ය දිනචර්යාවේදී ඔහුගේ හෝ ඇගේ ලක්ෂණ මොනවාද. ඒකෙදි අපි ඒ පිළිබඳ අපිට අවබෝධයක් තිබෙනවා නම් ඔහුගේ හෝ ඇයගේ දිනචර්යාවේ වෙනසක් ඇති වෙනවා නම් අපිට ඒක තේරෙනවා. උදාහරණයක් තමයි අපි හිතමු දරුවා විශාල වශයෙන් අපි හිතමු ශාරීරික ක්‍රියාකාරකම් අභ්‍යාසවල නිරත උනන්දු වෙන නිරත වුණ ළමයෙක් වෙන්න පුළුවන් පාසලේදී. නමුත් දැන් ඔහු ඒවල කිරීමට මැලිකමක් දක්වන්න පුළුවන්. අපි හිතමු තවත් දරුවෙක් ඉන්න පුළුවන්, ඔහු අපි හිතමු චිත්‍ර අඳින්න ඉතාමත් කැමැත්තෙන් හිටපු ළමෙක්, දැන් ඒ සඳහා මැලිකමක් දක්වන්න පුළුවන්. ඔය වගේ සාමාන්‍ය දිනචර්යාවේ විවිධ වෙනස්කම් ඇති වෙනවා කියලා ඔබට හැඟෙනවා නම් මේක මෙවැනි තත්ත්වයකට යොමු වූ බවට ලක්ෂණයක් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි ළමයින්ට ඇතිවෙන මානසික ආතතිය. විශේෂයෙන්ම අපි හිතමු ඔවුන්ට ජංගම දුරකථනයේ හෝ පරිගණකයේ ඔස්සේ විවිධ පණිවුඩ ලැබෙන අවස්ථාවලදී ඔවුන් යම්කිසි ආතතියකට ලක් වෙනවා නම්, ඔවුන් හැම වෙලාවෙම බයිකින් වගේ ජීවත් වෙන්න පෙළඹෙනවා කියලා ඔබට සිතෙනවා නම් මේකත් මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි දරුවෙක් පවුලේ සමාජිකයන්ගෙන් සහ තමුන්ගේ මිතුරන්ගෙන් දුරස් වීම, හුදකලා වීමකට යොමු වීම අපිට දකින්න පුළුවන් මේ වගේ අවස්ථාවකදී. අනිත් දේ තමයි සමාජයෙන් හරි පාසලේ පැවැත්වෙන උත්සව තියෙන්න පුළුවන්, ඒ වගේ ක්‍රියාකාරකම් වලටත් දරුවෙක් යොමු වීමට මැලිකමක් දක්වනවා නම්, ඒ කියන්නේ සමාජයට යාමට කලින් එහෙම තත්ත්වයක් තිබිලා නැතුව එකපාරට මේ වගේ දෙයක් ඔබට තේරෙනවා නම් මේකත් මූලික අවස්ථාවක් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි ආත්ම විශ්වාසයේ හීනවීම. ගොඩක්ම මේ පිළිමද අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. දරුවන්ට මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් දීර්ඝ කාලීනව මේක වැඩි වර්ධනය වෙලා විෂාදය වගේ තත්ත්වයකට උනත් වර්ධනය වෙන්න පුළුවන්. අනිත් දේ තමයි ළමින් පාසලේ පැවැත්වෙන විභාග වලින් දුර්වලතා පෙන්වීම. මේක එකපාර මේ වගේ දෙයක් නොවෙන්න පුළුවන්. නමුත් ක්‍රමානුකූලව දුර්වලතාවයේ වර්ධනය වීමක් පෙන්වනවා නම් ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. අනිත් දේ තමයි ආහාර අරුචිය. වෙනදා අපි හිතමු ඔබ දන්නවා ඔබේ දරුවන් මොන වගේ ආහාර පාවිච්චියටද කැමති කියලා. නමුත් ඔබට තේරෙනවා නම් එම ආහාර වර්ගයේම දැන් දරුවා ප්‍රතික්ෂේප කරනවා නම් මේකත් මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. දරුවා යම්කිසි පීඩනයකින් පෙළෙනවා කියලා අනාවරණය වෙන. අනිත් දේ තමයි නිදා ගැනීමේදී ළමයින්ට විවිධ අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඔවුන්ට නිින්ද නොයාමේ තත්ත්වයක් දකින්න පුළුවන්. එහෙම නැත්නම් සිහිනෙන් බියවීම වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්ව ඇති වෙලා ඔබ අවධානය යොමු නොකරොත් මේ පීඩනය නැත්නම් ආතතිය නිසා ළමයින් සියදිවි නසා ගැනීමට පවා යොමු වෙන්න පුළුවන්. අනිත් දේ තමයි එහෙම යොමු නොවුනත් ඔවුන් ඒ පිළිබඳ කතා කරනවා නම් සියදිවි නසා ගැනීමේ අදහස් සිතුවිලි ඔවුන්ට පහළ වෙලා තියෙනවා නම් ඔබත් සමග හෝ මිතුරන් සමග ඒ පිළිබඳ කතා කරනවා කියලා ඔබට දැනෙනවා නම් මේකත් මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ වගේ තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා.
හොඳයි, දැන් මෙවැනි තර්ජන වලින් මුදවා ගැනීමට තමන්ගේ දරුවා අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින අවස්ථාවන් වලදී නොකළ යුතු දේ මොනවද කියලා දෙමාපියන් වශයෙන් දරුවාව දැනුවත් කළ යුත්තේ මොන කරුණු සම්බන්ධයෙන්ද කියලත් අපි කැමති දැනගන්න.
දැන් මේ වගේ තත්ත්වයකදී අපි හිතන්න පුළුවන් දරුවන්ව මේ අන්තර්ජාලයෙන් ඈත් කරන එක පිසුදුමක් වෙන්න පුළුවන් කියලා. නමුත් දැන් තාක්ෂණය දියුණු වෙලා තිබෙන විදිහට අපිට කිසිම වෙනත් මේකට දෙයක් නැහැ අපිට භාවිත කරන්න. අපිට තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න වෙලා තියෙනවා, ළමයින්වත් ඒ තාක්ෂණය සමග ඉදිරියට යවන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි මූලික වශයෙන්ම කරන්න ඕනේ දරුවන්ට මේ පිළිබඳ අවබෝධය ලබා දීම. මොකද අපි හිතමු අපි දරුවෙක්ට මොනහරි දෙයක් කරන්න එපා කිව්වොත් ළමුන් වැඩිපුර පෙළඹෙන්න පුළුවන් ඒ දේ කරන්න. මොකද ඔවුන්ට තිබෙන කුතුහලයත් එක්ක, ඔවුන්ගේ වයසත් එක්ක ඔවුන් උත්සාහ දරන්න පුළුවන් ඔබ එපා කියන දේ කරන්න. ඒ නිසා ඔබ එපා කියන්නේ නැතුව එකපාර ඔබ ඔවුන් අවබෝධයක් ලබා දෙන්න ඕනේ ඇයි මේ එපා කියන්නේ කියන එක සම්බන්ධව. මං කලින් කිව්වා වගේ ඔවුන්ට අවබෝධයක් ලබා දෙන්න ඕනේ පුද්ගලික තොරතුරු, ඡායාරූප වගේ දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනවා නම් ඒ පිළිබඳ දෙපාරක් හිතන්න. අනිත් දේ තමා මද්ද්‍රව්‍ය, ලිංගිකත්වය, ප්‍රචණ්ඩත්වය හෝ අනිත් අයට හිංසාවක් ඇති වෙන ඕනෑම අදහසක් සමාජ මාධ්‍ය හෝ අන්තර්ජාලය ඔස්සේ ඔබේ දරුවන් බෙදා හරිනවා නම් ඒවල තිබෙන අහිතකර ප්‍රතිඵල පිළිබඳව දරුවන් දැනුවත් කිරීම ඉතාමත්ම වැදගත්. අනිත් දේ තමා දරුවන්ට ඉන්න පුළුවන් විවිධ මිතුරු කණ්ඩායම්. අපි කියන පීර් ප්‍රෙෂර් කියලා. එහෙම නැත්නම් අනිත් මිතුරන්ගෙන් එල්ල වෙන පීඩනය හමුවේ යම්කම් ක්‍රියාකාරකම් වලට යොමු වීමට අවස්ථා තිබෙනවා. එම නිසා ඔබ දැනුවත් වෙන්න ඕන ඔබේ දරුවන් ආශ්‍රය කරන්නේ මොන වගේ මිතුරන්ද, මොන වගේ මිතුරු කණ්ඩායම්ද කියලා. ඊට අමතරව ඔබේ දරුවාට අවබෝධය දෙන්න ඕනේ එම මිතුරන් සමග ගනුදෙනු කිරීමේදී අනිත් අයට හානියක් හිරිහැරයක් නොවන විදිහට මේ අන්තර්ජාලය භාවිතා කිරීමට සියලුම මිතුරන් එකඟ කර ගැනීමට. අනිත්‍යය තමයි හානිකර පුද්ගලයන් හෝ හානිකර අදහස් ඇති අන්තර්ජාල වෙබ් අඩවි අවහිර කරලා දැමීම. ඒ සඳහා තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. අපිටම සමාජ මාධ්‍ය නම් ඔවුන්ව බ්ලොක් කරලා දාන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන් දරුවගේ ආරක්ෂාව සඳහා. අනිත් ඒ තමයි භාවිත කරන පරිගණක යොදුම් හෝ වෙබ් අඩවිවල පෞද්ගලික හෝ රහස්‍යභාවය පිළිබඳ ප්‍රතිපත්ති මාලා කියවීමට දරුවා යොමු කිරීම. අපි කියනවා ප්‍රයිවසි පොලිසි ඇග්‍රීමෙන්ට්ස් කියලා. දරුවා යම් කිසි වෙබ් අඩවියක් පාවිච්චි කරනවා නම් දරුවාටම අවබෝධය ලබා දෙන්න පුළුවන් ඒ වෙබ්සයිට් අඩවියේ තියෙන ප්‍රයිවසි පොලිසි ඇග්‍රීමෙන්ට් එක. කියන්නේ දරුවාගෙන් මොන වගේ දත්තද ඔවුන් බලාපොරොත්තු වෙන්නේ, ඊට පස්සේ ඒ දත්ත කොහෙද තැන්පත් වෙන්නේ, කාත් එක්කද ඒ දත්ත බෙදා හරින්නේ කියන දේවල් පිළිබඳ දරුවාටම අවබෝධය ලබා දෙන්න පුළුවන්. ඒ අනුව දරුවා දන්නවා මොන වගේ දත්තද මේ වෙබ් අඩවියත් එක්ක මම බෙදා ගැනීමට අවශ්‍ය කියලා. අනිත් දේ තමයි මිතුරු වෙසින් වෙනත් පුද්ගලයන් මෙන් පෙනී සිටින්නා පිළිබඳ දරුවන්ට අවබෝධය දීම ඉතාම වැදගත්. මොකද දරුවන් සමාජ මාධ්‍ය භාවිත කරනවා නම් ඔවුන්ට එන්න පුළුවන් අපි හිතමු ෆේස්බුක් නම් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එන්න පුළුවන්. මේ අපි හිතමු මේක ඔබ දන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්, නමුත් ඔබ දන්නේ නැහැ අනිත් අන්තයේ ඉන්නේ ඇත්තම එම පුද්ගලයාමද එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ද කියලා. ඒ නිසා දරුවන්ට අවබෝධය ලබා දෙන්න ඕනේ මේ වගේ මිතුරු වෙසින් පැනී සිටින වෙනත් පුද්ගලයන් පිළිබඳ ඉතාමත්ම පරිස්සමින් කටයුතු කරන්න. අනිත් දේ තමයි මේ වගේ අන්තර්ජාලය ඔස්සේ පමණක් දැනගත්ත අමුත්තන්ව ඔබ මුණගැහෙන්න ඔබේ දරුවන් මුණගැසෙනවන ඒ පිළිබඳව දෙමව්පියන් හෝ වැඩිහිටියෙන් දැනුවත් කරනමින් ඉල්ලන්න. මොකද අපි හිතමු දරුවෙක් පරිගණක ක්‍රීඩාවක නිරත වෙන්න පුළුවන් ඒ ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩා කරද්දී අපි හිතමු තවත් පුද්ගලයෙක් සමග තමා මේ පරිගණක ක්‍රීඩාව යෙදෙන්නේ. ඒ පුද්ගලයා ඉන්න වෙනත් තැනක වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගොඩනැගෙන සම්බන්ධතාවය මිතුරුකම ඔස්සේ ඒ පුද්ගලයන් ඔබේ දරුවන්ව හමුවීමට ඉල්ලීම් කරන්න පුළුවන්. එහෙම අවස්ථාවක් ඇති වෙනවා නම් ඉතාමත්ම වැදගත් ඔබේ දරුවන් ඔබව හෝ වෙනත් වැඩිහිටියෙක්ව දැනුවත් කිරීම. අනිත් දේ තමයි දරුවන් හා දෙමව්පියන් අතර මිත්‍රත්වය, එහෙම නැත්නම් විශ්වාසයක් වැඩි දියුණු කර ගැනීම. මොකද ඔබේ දරුවා ඔබත් සමග දෙයක් බෙදා ගැනීමට දෙපාරක් හිතනවා නම් ඒ වගේ අවස්ථාවකදී දරුවා ඔබව විශ්වාස නොකර ඉන්න පුළුවන්. ඉතින් ඉතාමත්ම වැදගත් ඔබ මිත්‍රයෙක් වශයෙන් දරුවාත් සමග මේ වගේ අවස්ථාවල කටයුතු කිරීම. එතකොට දරුවන්ට කිසිම පැකිලීමක් ඇති වෙන්නේ නැහැ ඔබත් සමග දෙයක් බෙදා ගැනීමට. අනිත් දේ තමයි පාසලේදී සිදුවන විවිධ හිංසාකාරී ක්‍රියා පිළිබඳව ගුරුවරුන්වත් දැනුවත් කිරීමට දරුවාව යොමු කිරීම. ඒ ඔස්සේ දරුවාට අවශ්‍ය ආරක්ෂාවක් පාසලෙන් පවා ලැබෙන්න පුළුවන්. ඔය වගේ දේවල් තමයි දෙමව්පියන් වශයෙන් කරන්න පුළුවන් මූලික දේවල් දරුවාගේ ආරක්ෂාවට.
හොඳයි තරිදු, එහෙමනම් අපි කැමති අවසාන වශයෙන් දැනගන්න දෙමාපියන් වශයෙන් මේ තමන්ගේ දරුවාව සයිබර් ත්‍රෙට්ස් වලින් ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂාව පිළිබඳ උපදේශකවරයෙකු වශයෙන් ඔබ ලබා දෙන උපදෙස කුමක්ද කියලා.
ඕ මේකෙදී අපිට බලන්න පුළුවන් අන්තර්ජාලය එහෙම නැත්නම් පාරිගණක හෝ ජංගම දුරකථනය ආරක්ෂාකාරීව භාවිතා කිරීම පිළිබඳ දරුවාට අවබෝධයක් ලබා දීම. ප්‍රධාන වශයෙන්ම දරුවාව දැනුවත් කිරීම අවශ්‍යයි මොන වගේ අහිතකර ප්‍රතිඵලයන්ද මේ වලින් දරුවාට ලැබෙන්න කියලා. අනිත් දේ තමයි දරුවාගේ පුද්ගලික තොරතුරු හෝ පවුලේ පුද්ගලික තොරතුරු කිසිම විටක වෙබ් අඩවි වල හෝ අනිත් පුද්ගලයන් සමග බෙදා හැරීම නොකිරීමට දරුවාට අවබෝධය ලබා දෙන්න ඕන. අනිත් දේ තමයි වගකීම් දැරීමට දරුවන් පුරුදු කරන්න ඕන පොඩි කාලේ ඉඳන්ම. මොකද දරුවන් යම්කිසි කාර්යයක නිරත වෙනවා නම් ඒ ක්‍රියාවේ වගකීම දරුවන්ටත් ගැනීමට වගකීම් දැරීමට කුඩා කල සිටම පුරුදු කරන්න ඕනේ. අනිත් දේ තමයි දරුවාගේ වයසට ගැළපෙන වෙබ් අඩවි හෝ පරිගණක යෙදුම් පමණක් භාවිතයට පෙළඹවීම. මේ සඳහා විවිධ තාක්ෂණික මෙවලම් යොදා ගන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට YouTube භාවිතා කරන්න පුළුවන් ඉගෙනීමට. ඒ එක්කම තියෙනවා YouTube for kids කියලා වෙනම මුදුකාංගයක් ජංගම දුරකථන වලට සහ පරිගණක වලට මේ වගේ යෙදුම් භාවිත කරන්න පුළුවන්. එතකොට අපි කියන කන්ටෙන්ට් ෆිල්ටරින් කියලා, ඒ කියන්නේ දරුවාගේ වයසට ගැළපෙන තොරතුරු පමණයි මෙම යෙදුම් හරහා දරුවා දකින්නේ. අනිත් දේ තමයි ඔබට පුළුවන් දරුවත් එක්ක යම්කිසි මූරපත්යක්, එහෙම නැත්නම් ආරක්ෂාකාරී වචනයක් භාවිත කරන්න. උදාහරණයක් තමයි දරුවා පාසලේදී පිටස්තර පුද්ගලයෙක් එන්න පුළුවන්, ඇවිල්ලා දරුවාට කියන්න පුළුවන් දමගේ දෙවමව්පියා තමා එව්වේ දරුවාව අද ගෙදර එක්කන් යන්න කියලා. ඒ වගේ අවස්ථාවකදී දරුවාට අහන්න පුළුවන් මොකද්ද මුරපදය කියලා. එතකොට ඒ පුද්ගලයා දන්නවනම් මුරපදය ඔබ දන්නා, හරි මේ ඔබේ දෙමව්පියන් තමා මේ පුද්ගලයා ඉවලා තියෙන. ඒ වගේ සුළු දෙයකින් ඉතාමත්ම ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන්. අනිත් දේ තමයි දරුවාගේ අන්තර්ජාලය භාවිතය පිළිබඳ ඉතාමත්ම අවධානයෙන් සිටිය යුතුයි. අපි හිතමු මේ සඳහා ඔබට පුළුවන් පරිගණකය හැමෝටම පේන තැනක තියන්න නිවසේ. එතකොට නිරන්තරයෙන් දරුවා මොනාද කරන්න කියලා අවධානයෙන් ඔබට ඉන්න පුළුවන්. ඊට අමතර ඔබ තාක්ෂණික වශයෙන් යම් කිසි දැනුවත් වීමක් තිබෙන පුද්ගලයෙක් නම් ඔබට විවිධ මුදුකාංග පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් Google සමාගමේ තියෙන ෆැමිලි ලින්ක් කියලා යෙදවුමක්. ඒකෙදි වෙන්නේ ඔබට පුළුවන් ඔබගේ දරුවාගේ පරිගණකේ හෝ ජංගම දුරකථනේ මොන වගේ ඇප්ස්ද, එහෙම නැත්නම් මොන වගේ යෙදුම්ද භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මොන වගේ වෙබ් අඩවි වලටද දරුවාට යන්න පුළුවන්. ඊට පස්සේ මොන කාලයටද දරුවාට මේ පරිගණක පාවිච්චි කරන්න පුළුවන්. යම් කිසි සීමාවක් පනවන්න පුළුවන්. ඊට පස්සේ නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි හිතමු මේ වගේ මෘදුකාංග වලින් යම් කිසි කාලයක්, අපි හිතමු හැම විනාඩි 5කටම සැරයක්ම දරුවාගේ පරිගණකයේ ස්ක්‍රීන් ෂොට් එකක් දරුවා මොනාද කරන්න කියන එකේ පින්තූරයක් එනවා ඔබේ දුරකථනයට. ඒ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන් ඔබට දරුවාව නිරීක්ෂණය කරන්න. මේ වගේ දේවල් පිළිබඳ විවිධ සමීක්ෂණ කරලා තියෙනවා. උදාහරණයක් විදිහට Center for Cyber Safety and Education කියන ඇමරිකානු ආයතනය සමීක්ෂණයක් පවත්වනවා 2016 දී දරුවන්ගේ අන්තර්ජාල භාවිතය පිළිබඳව. ඒ සර්වේ එකේ නම තමයි Children's Internet Usage Study කියන එක. මේ සමීක්ෂණයේදී ඉතාම වැදගත් තොරතුරු කීපයක් අනාවරණය වෙලා තියෙනවා. ඒ සමීක්ෂණයට යොදාගත්ත දරුවන් නියදීන 30%ක්ම දෙමව්පියන්ගේ අවසරයෙන් තොරව අන්තර්ජාලය භාවිතා කරලා තියෙනවා. අනිත් දේ තමයි 21%ක් දරුවන් ආගන්තුකයන් සමග සංනිවේදනය කරලා තියෙනවා විවිධ වෙබ් අඩවිවලදී, අපි කියනවා chat rooms කියලා. නොදන්නා පුද්ගලයන් සමග සංනිවේදනය කරලා තියෙනවා 21%ක් ළමයින්. 117ක් ළමයින් ලිංගික ක්‍රියාකාරකම් සහිත වෙබ් අඩවි භාවිතා කරලා තියෙනවා. 111ක් ළමයින් පාසලේ ගෙදර වැඩ හෝ පැවරුම් වංචා කිරීමට අන්තර්ජාලය යොදාගෙන තියෙනවා. 104ක් ළමයින් අන්තර්ජාලය ඔස්සේ සූදු කෙලීමට, එහෙම නැත්නම් අපි කියන ගැම්බ්ලිං වලට යොමු වෙලා තිබෙනවා. ඉතින් මේ වගේ තොරතුරු අනාවරණය වෙලා තියෙනවා මේ මම කියපු සමීක්ෂණයෙන්. ඊට අමතරව ඔබට පුළුවන් අන්තර්ජාල භාවිතයට යම්කිසි කාලසටහනක් ලබා දීමට දරුවා යම්කිසි පාලනයකට ලක් කිරීමට, ඒ ඔස්සේ ඉතා තදින්ම පරිගණකයට හෝ අන්තර්ජාලයට ඇබ්බැහිවීම වළක්වා ගන්න පුළුවන්. දරුවන්ට අපි පුරුදු කරන්න ඕන අන්‍යයන්ට ගරු කිරීමට. මොකද අපි හිතමු ඔබ අපි මුලින්ම කතා කරා වගේ සයිබර් බුලින් වගේ සිටුේෂන් එකකදී අපි වෙනත් දරුවාගේ මිතුරෙකුගේ හෝ අපි හිතමු ඡායාරූපයක් වෙන්න පුළුවන් යම්කිසි තොරතුරක් බෙදා හරිනවා නම් ඔබේ දරුවා ඒ ඔස්සේ අනිත් දරුවන්ට යම්කිසි පීඩනයක් එල්ල වෙන්න පුළුවන්. එතකොට අපි දරුවන්ව පුරුදු කරනවා නම් හැමෝටම ගරු කිරීමට මේ වගේ අවස්ථා මගහරවා ගැනීමට පුළුවන්. අනිත් දේ තමයි දරුවාට ගැටළු සහගත අවස්ථාවලදී ඔබ ඔවුන් සමග සිටීම ඉතාමත්ම වැදගත්. මොකද දරුවාට බයයි නම් ඔබට යම්කිසි දෙයක් කියන්න. මොකද ඔබට තරහ යනවා නම් ඊළඟට ඔබ බනිනවා නම් දරුවන්ට ඔවුන් මැලිකමක් දක්වන්න පුළුවන් යම්කිසි දෙයක් ඔබට කියන්න. යම්කිසි ගැටලුවක් තිබෙනවා නම්. නමුත් ඔබ ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා නම් ඔවුන්ට මිතුරෙක් විදිහට කටයුතු කිරීමට අවස්ථා සලසලා දෙනවා නම් දරුවන් හැම වෙලේම ඔබට පවසයි යම්කිසි ගැටලුවක් තිබෙනවා නම්. අනිත් දේ තමයි ඔබට මං කලින් කිව්වාගේ විවිධ තාක්ෂණික ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් තමයි බ්‍රවුසර් හිස්ට්‍රි එක. අන්තර්ජාලය ඔස්සේ මොන වගේ වෙබ් අඩවි වලටද දරුවා පිවිසලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවලදී මේකෙන් වැඩක් නැති වෙන්න පුළුවන්. මොකද දරුවන් ඉතාමත්ම බුද්ධිමත්. දරුවන් දැනගන්න පුළුවන් කොහොමද මේ බ්‍රවුසර් හිස්ටරි එක ක්ලියර් කරන්නේ. එහෙම නැත්නම් ඔවුන්ට යම්කිසි ඔබගේ අවසරයෙන් තොරව ඔවුන් යම්කිසි වෙබ්ඩවඩයක් පාවිච්චි කරනවා නම් ඔවුන් දැනගෙන සිටින්න පුළුවන් කොහොමද ඒක ඔබට හොරෙන් කරන්න කියලා. ඒ නිසා සමහර මේ වගේ තාක්ෂණයේ මතම අපිට හැම වෙලාවම කැපිලා ඉන්නත් බැරි වෙනවා. මම කලින් කිව්වා වගේ පරිගණක නිරීක්ෂණයේ විවිධ උපාංග පාවිච්චි කරන්න පුළුවන්. Google Family Link මම උදාහරණයක් කලින් කිව්වා. අනිත් දේ තමයි Google සමාගම මගින් නිපදවලා තියෙනවා Interland කියලා පරිගණක ක්‍රීඩාවක්. ඒ ක්‍රීඩාවේදී දරුවන්ට ඉතාම අර ඉන්ටරක්ටිව් විදියට, එහෙම නැත්නම් දරුවාව ඒ පරිගණක ක්‍රීඩාවට ඇදබැඳ තඹගින් ඔවුන්ට යම්කිසි අවබෝධයක් ලබා දෙනවා මේ පරිගණක ක්‍රීඩාවෙන්. ඒ ක්‍රීඩාවේදී සමාජය කොටස් තුනකට බෙදෙනවා, ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් අවුට්සයිඩර්ස් කියලා. ඒ කියන්නේ ඔබගේ පවුල, ඔබගේ මිතුරන් සහ පිටස්තර පුද්ගලයන් කියලා. ඒ පරිගණක ක්‍රීඩාවේදී ඔබේ දරුවාට විවිධ ක්‍රියාකාරකම් ලබා දෙනවා, විවිධ රහස්‍යභාවයෙන් යුතු තොරතුරු ලබා දෙනවා. ඒකෙදි ඔබේ දරුවාව නිරීක්ෂණය කරනවා ඔබේ දරුවා මොන මොන පුද්ගලයන් එක්කද ඒ තොරතුරු බෙදා හරි ගන්න කියලා. ඒකෙන් දරුවාට අවබෝධයක් ලබා දෙනවා ඔබ අනිත් අය සමග ගනුදෙනු කරන්නේ කොහොමද කියලා අන්තර්ජාලය භාවිතයේදී. අනිත් දේ තමයි මම කලින් කිව්වාගේ දරුවාගේ එදිනදා හැසිරීම පිළිබඳ නිරන්තර අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත්. ඔවුන්ගේ දිනචර්යාවේ යම්කිසි හෝ වෙනසක් තිබෙනවා ඔබ ඒ පිළිබඳ අවධානය යොමු කරලා දරුවන්ගේ පිළිබඳ අසලා ඔවුන්ට උදව් කිරීම ඉතාමත්ම වැදගත්. අනිත් දේ තමයි සමහර වෙබ් අඩවි දරුවන්ට නොගැලපෙනවා වෙන්න පුළුවන්. 1998 දී Children's Online Privacy Protection Rule කියලා නීතියක් සම්මත වෙලා තියෙනවා. ඒකට අනුව අවුරුදු 13ට අඩු ළමයින්ට සමාජ ජාල ගිණුම් පවත්වාගෙන යාම වාරණයකට ලක් කරලා තියෙනවා. ඉතින් ඔබ Facebook වගේ වෙබ් අඩවියකට ගියොත් අලුත් ගිණුමක් විවෘත කරනකොට ඔබේ උපන්දිනය දෙන්න ඕනේ. ඒකට අනුව ඔබ බාල වයස්කාරයෙක් නම් ඔබට ගිණුමක් ඒකෙදි ලබා ගන්න නොහැකි වෙන්න පුළුවන්. නමුත් ළමයින් මේකට යොමු වෙලා ඔවුන් වැරදි තොරතුරු ලබා දීලා, වැරදි උපන්දිනයක් ලබා දීලා ඒත් ගිණුම ක්‍රියාත්මක කර ගැනීමට පුළුවන්. මේ පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබා දීමත් ඉතාමත්ම වැදගත්. අනිත් එක තමයි මම කලින් කිව්වා මේ මොනිටරින් ටූල්ස්, එහෙම නැත්නම් දරුවව නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම විවිධ තාක්ෂණික මෙවලම් ඔස්සේ. දරුවාට හැඟෙනවා නම් ඔබ මේ වගේ දෙයක් කරනවා කියලා ඔහුගේ හෝ ඇයගේ විශ්වාසය පළුදු වෙන්නත් පුළුවන්. ඒ නිසා වඩාත්ම වැදගත් වෙන්නේ දරුවා සමග විශ්වාසය ඇති කර ගැනීම. එහෙම අවබෝධයක් ලබා දීලා තියෙනවා නම් දරුවා මේ වගේ පෙළඹවීම් වලට යොමු නොවීමට පුළුවන්. සහ හැම වෙලාවෙම ඔවුන්ට උදව් අවශ්‍ය නම් පසුබට නොවි ඔබෙන් හෝ වෙනත් වැඩිහිටියෙක්ගෙන් උදව් ඉල්ලීමට දරුවන් පෙළඹෙන්න පුළුවන්. අනිත් දේ තමයි සමහර අවස්ථා එන්න පුළුවන් දෙමව්පියන් වශයෙන් ඔබටත් මේ පිළිබඳ ක්‍රියාත්මක නොවිය හැකි. උදාහරණයක් තමයි ඔබගේ පාලනයෙන් තොර අවස්ථාවකදී ඔබටත් අවශ්‍ය වෙනවා යම්කිසි උදව්වක් තවත් කෙනෙකුදී. ඒ සඳහා ඔබට පුළුවන් National Office for Child Safety, ඔස්ට්‍රේලියාවේ රජය මගින් පාලනය වන මේ National Office for Child Safety ආයතනයෙන් විවිධ සේවා ලබා ගන්න, දරුවන්ට වෙන අකටයුතුකම් පිළිබඳ ඔවුන්ව දැනුවත් කරන්න පුළුවන්. එතකොට ඔබගේ පාලනයෙන් තොර විවිධ අවස්ථා සඳහා ඔවුන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මෙහිදී අන්තර්ජාලය ඔස්සේම දරුවන් සම්බන්ධව යම්කිසි දරුවන්ට හිංසාකාරී තොරතුරු අන්තර්ජාලය තිබෙනවා නම් මෙම ආයතනය ඔස්සේ දැනුවත් කරලා ඒවා ඉවත් කිරීමට කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවන්ට වෙන විවිධ අපයෝජන ක්‍රියාකාරකම් ඔවුන්ව දැනුවත් කරන්න පුළුවන්. ඒ වගේ විවිධ උපදේශන සේවා සහ මනෝවිද්‍යාත්මක සේවා මෙම ආයතන ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ නම් ඔබ දන්නවා ළමා ජාතික ළමා රක්ෂණ අධිකාරිය මේ හා සමාන සේවයක් සැලසෙනවා. ඔස්ට්‍රේලියාවේදී ඔබට මේ හා සමාන සේවයක් ලබා ගන්න පුළුවන් නැෂනල් ඔෆිස් ෆෝ චයිල්ඩ් සේෆ්ටි ආයතනය හරහා. ඉතින් මේ වගේ දේවල් තමයි දෙමාපියන් වශයෙන් ඔබ දරුවන්ට අන්තර්ජාලය හෝ පරිගණක හිමස් නැත්නම් ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කිරීමට ලබා දීමේදී ඔබේ අවධානය යොමු වෙන්න ඕන මේ වගේ කරුණු සම්බන්ධයෙන්.
අපි සාකච්ඡා කරමින් සිටිය අන්තර්ජාලය ඔස්සේ දරුවන්ට මුහුණ දීමට වන සයිබර් ත්‍රෙට්ස් නැත්නම් සයිබර් තර්ජන මොනවද සහ එමගින් දරුවන් ආරක්ෂා කරගන්නේ කෙසේද යන සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ සිට අපත් සමග සම්බන්ධ වූ සයිබර් ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන උපදේශකයෙකු වන තරිඳු එදිරිසිංහ සමග. එමනම් තරිඳු ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ ආකාරයෙන් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වුණාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.